මහත්මයා.
ගරු නියෝජ්‍ය
ගරු මන්ත්‍රීවරයා, මේ සභාව අසිරුදාට පත් කරන්න එපා. දැන් මටත් මේක මෙහෙවන්න නෑ ගරු ඇමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24 යටතේ ඊයේ දිනේ ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා නැගූ ප්‍රශ්නයට පිළිතුර. ප්‍රශ්නය එක ලෝක වෙළඳපොලේ තිරිමු පිටිමිල අඩුවෙමින් තිබියදී පිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ කවර හේතුවක් නිසාද? පිළිතුර, තිරිමු පිටි වශයෙන් ඍජු ආනයන ක්‍රමවත් කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ යටතේ 2023/6/14 දිනැති අංක 2336/45 දරන ගැසට් නිවේදනය මගින් කටයුතු කර ඇත. එසේ ආනයන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය මත තිරිඟු පිටි ආනයන කිරීමට කටයුතු කරන ලද්දේද? මෙම ප්‍රශ්නය සඳහන් පරිදිම ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල අඩුවෙමින් පැවතීම සැලකිල්ලට ගෙනය. අන්තර්ජාතික වෙළඳපොලේ තිරිඟු මිල 2023 පෙබරවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 395ක සාමාන්‍ය අගයක් වාර්තා කළ අතර එය 2023 මැයි මාසයේ වෙන විට එක්සත් ජනපද ඩොලර් 368 දක්වා අඩුවීමක් වාර්තා විය. එමෙන්ම මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදනය කර රටවලින් සිය නිෂ්පාදන අඩුමිලට වෙළඳපොලට යොමු කිරීම නිසාත් පසුගිය කාලය තුළ ලබා දී තිබූ වදු සහන හේතුවෙන්ද තිරිඟු පිටි පහස් සඳහන් අයුරින් මෙරටට ආනයනය වී ඇත. 2020 තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 19,379 රුපියල් මිලියන 1,277. 2021 මෙට්‍රික් ටොන් 16,175 රුපියල් මිලියන 1,241. 2022 මෙට්‍රික් ටොන් 236,233 රුපියල් මිලියන 40,311. 2023 ජනවාරි සිට ජූලි 15 තෙක් මෙට්‍රික් ටොන් 103,517 රුපියල් මිලියන 16,410. මේ ආනයන කරපු ආකාරය නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අනුව 2021 වර්ෂය සමග සැසඳීමේදී 2022 සහ මෙම වර්ෂයේදී මේ වර්ෂයේ ජූලි 15 දක්වා ඉතා ඉහළ තිරිඟු පිටි ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට ආනයනය කර ඇත. තවද දේශීය තිරිඟු පිටි නිපදවන සමාගම් විසින් තිරිඟු යට මෙට්‍රික් ටොන් 725,267 ප්‍රමාණයක් 2023 වර්ෂයේදී ජූලි 15 දක්වා ආනයනය කර ඇත. එමගින් ලැබෙන පිටි ප්‍රමාණය සහ ආනයනය කර ඇති පිටි ප්‍රමාණය සමග ගත් කල 2023 වර්ෂයේ ජූලි 15 දක්වා කාලය තුළ මෙරට පරිභෝජනය සඳහා දළ වශයෙන් තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 640,757 ප්‍රමාණයක් ලැබී ඇත. මේ අනුව තිරිඟු පිටි සහ තිරිඟු යට ආනයන සඳහා වැයෙන විදේශ විනිමය පිළිබඳ අවධානය යොමු කළ යුතු ඇත. සාමාන්‍යයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මාසික තිරිඟු පිටි අවශ්‍යතාවය සාමාන්‍ය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 60,000ක්. මේ කියන ආකාරයට 91,535ක් මාසිකව ගෙනත් තියෙනවා. 31,535ක් මාසයකට වැඩිපුර ආනයන වෙලා තියෙනවා. පසුගිය මාසවල අතිරික්ත අවශ්‍ය ප්‍රමාණයට වැඩි 3/1ක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ පරිභෝජන සඳහා වාර්ෂික අවශ්‍ය වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් පමණ වෙනවා. මිලියන 3.6ක් 136ක්. මේ වෙනුවට දේශීය නිෂ්පාදනයේ ඉතා හොඳ වර්ධනයක් ඇති වී තිබේ. එනම් 2023 මහකන්නේ අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.63කි. 2023 අලකන්නේ බලාපොරොත්තු වන අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.74 ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව මේ වර්ෂයේ සාමාන්‍ය වී නිෂ්පාදනයේ බලාපොරොත්තු වන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙට්‍රික් ටොන් 4.37ක් 43,70,000ක්. අපේ සාමාන්‍ය අවශ්‍යතාවයේ තියෙන්නේ 36,00,000ක්. ඒ අනුව දැනටමත් අපි ඇස්තමේන්තු කරලා තියෙන විදිහට මේ වර්ෂයේ වී මෙට්‍රික් ටොන් 4,70,000ක් අතිරික්තයක් වර්ෂය තුළ අපි සතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වී කිලෝවක් නිෂ්පාදනය සඳහා පිරිවැය සලකා බැලීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වී නිෂ්පාදනය කරන ප්‍රදේශය සහ ක්‍රමවේදය යොදන පොහරාදිය මත වී කිලෝවක නිෂ්පාදන පිරිවැය වෙනස් වේ. ඒ අනුව 2023 අලකන්නේ වී කිලෝවක සාමාන්‍ය පිරිවැය රුපියල් 68-80 අතර පරාශයක පවතී. වර්තමාන වෙළඳපොළ මිල තුළ වී කිලෝවක් සඳහා පවතින මිල දළ වශයෙන් සම්භාවී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 90,107 සුදු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 80,090 රතු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් මේ ලැබෙන මිල මං කිව්වේ සම්භාවී කිලෝවක් සඳහා 90,107 අතර, නාඩු සුදු නාඩු සඳහා 80,090 අතර, රතු නාඩු සඳහා 70,085 අතර මිලක් තමයි වෙළඳපොළේ සාමාන්‍ය වශයෙන් ලැබෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. එබැවින් තිරිඟු පිටි මිල අඩුවීම සහ දේශීය වෙළඳපොළට වැඩි වශයෙන් තිරිඟු ආනයන කිරීම දේශීය නිෂ්පාදකයාට හොඳ මිලක් ලබා ගැනීමට බාධාවක් වීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇත. එමෙන්ම ආනයනික තිරිඟුපිටි මිල සීග්‍රයෙන් ඉහළ පහළ ගියද මෙම ඍජුව තිරිඟුපිටි ආනයන කරන්නන් තම වෙළඳපළ මිල අඩු නොකර එම වාසිය පාරිභෝගික ලබා නොදී අධික ලාභයක් උපයා ගැනීමෙන් කටයුතු කිරීමත් එසේ ලබන අධික ලාභ කොටස රාජ්‍ය ආදායමට ලබා ගැනීමට නම් අදාළ බදු ඉහළ දැමීම සිදු කළ යුතු බවටත් රජයේ අවධානය යොමු විය. එහෙත් තිරිඟුපිටි ඍජුව ආනයනයට අදාළ බදු ඉහළ දැමීම තුළින් එය පදනම් කරගෙන දැනට රට තුළ පවත්නා තිරිඟුපිටි තොග සඳහාද වරහන් ඇතුළේ ඍජුව පිටි වශයෙන් ආනයන කර ඇති තොග සහ තිරිඟුපිටි ගෙන්වා පිටි නිෂ්පාදනයකට සමාගම් සතුව පවතින අවම වශයෙන් අපි කියන මාස දෙක තොග තියාගන්න ඕනේ කියලා උපරිම වශයෙන් මාස 6ක තොග පවතින මේ ආයතනවල වෙළඳපළේ මිල වැඩි කිරීමට වෙළඳුන් තවදුරටත් අපි ටැක්ස් එකක් ගැහුවොත් බද්දක් ගැහුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනිවාර්යෙන් මේ මිල වැඩි කිරීමක් සියලු දෙනා කරනවා. ඒ පාරිභෝගිකයාට දැඩි බලපෑමක් ඇති කිරීමට හේතු වනු ඇත. කෙසේ වෙතත් මේ වෙනුවට තිරිඟුපිටි මිල කිලෝවක් රුපියල් 10කින් මේ රට තුල නිෂ්පාදනය කරන අය ඊයේ දවසේ අඩු කරලා තිබුණා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන දේශීය වීගවය ආරක්ෂා කිරීමටත් පාරිභෝගිකයාට බාධාක් නොවන පරිදි රජය විසින් නුදුරේදීම තිරිඟුපිටි සම්බන්ධයෙන් බදු සංශෝධනයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් දැනට රට තුළට ආනයනය කර ඇති තිරිඟුපිටි තොග අවසන් වන තෙක් වෙළඳපොළ තුළ පවතින තොග පාලනය සඳහා ගන්නා ලද තාවකාලික පියවරක් ලෙස මෙම ආනයන පාලන රෙගුලාසි පැනවීම මේ තාවකාලික පියවරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දෙවන ප්‍රශ්නය ප්‍රකාශ කර ඇති පරිදි තිරිඟුපිටි ආනයන කිරීම සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේද එම බලපත්‍ර ලබා දීම සඳහා වන ක්‍රමවේදය කුමක්ද? 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ 2023/14 දින ඇති අංක 2336/45 දරන ගැසට් නිවේදනයේ ප්‍රකාශිත රෙගුලාසියේ අංක 4A, B සහ C යටතේ සඳහන් කොන්දේසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමත් මෙම 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ බලය යටතේ සහ මෙම රෙගුලාසි අංක 690 ආනයන සහ අපනයන පාලක ජනරාල කටයුතු කරනු ඇත. ඒ අනුව 2023 ජූනි 14 දිනට පෙර නැවගත කර ඇති සහ එම දිනට පෙර මූල්‍ය කටයුතු කර ඇති LC ඕපන් කරලා හරි අඩ්වාන්ස් පේමන්ට් කරලා හරි තියෙනවා සහ ඉදිරි දින 60 තුල මෙරටට ආනයන කරන තොග සඳහා ආනයන බලපත්‍ර නිකුත් කෙරේ. මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව ඉදිරියටත් අවශ්‍යතාවයන් සැලකිල්ලටගෙන ආනයන බලපත්‍ර නිකුත් කිරීම හෝ ආනයන බලපත්‍ර ක්‍රමය ඉවත් කර ඒ සඳහා සුදුසු බදු සංශෝධනයක් වගින් රටේ අවශ්‍යතාවය මත ආනයන ප්‍රමාණය පාලනය කිරීමට කටයුතු කරනු ඇත. තුන්වෙනි ප්‍රශ්නය ලෝක වෙළඳපොළේ තිරිඟුපිටි මිල සහ තිරිඟු ඇට මිල ක්‍රමිකව අඩුවීමෙන් තිබියදී ආනයන නතර කිරීමෙන් වෙළඳපොළ තුළ තිරිඟුපිටි ඒකාධිකාරියක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයාට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද? නැත. තිරිඟුපිටි ඍජුවම අඩුමිලට ආනයන කර වෙළඳපොළේ ඉහළ මිලකට අලෙවි කිරීම පාලනය වීම පමණක් මෙමගින් අපේක්ෂා කරන අතර ඉදිරියේදී මෙම මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම මෙන්ම ආනයනකරුවන් ලබන අමතර ලාභදායී වාසිය රාජ්‍ය ආදායමට ලබා ගැනීමට කටයුතු කරනු ඇත. හතරවෙනි ප්‍රශ්නය ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජන හා බැඳලු මෙම කරුණ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත් වීම කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරියෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව විසින් ගන්නා පියවර කවරේද? දේශීය වීගොවියට සිය අශ්වන් සඳහා හොඳ මිලක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙන්ම පාරිභෝගික ජනතාවට ආහාර සුරක්ෂිතතාව රට තුළ පවත්වා ගැනීමට ආණ්ඩුව විසින් අවශ්‍ය පියවර ගනු ඇත. ඉදිරියේදී වෙළඳපළ මිල හැසිරීම ගැන සුපරීක්ෂාකාරී වෙමින් සහ අවශ්‍ය බදු සංශෝධන කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ආනයන පාලන රෙගුලාසි ඉදිරියේදී ඉවත් කිරීම හෝ අදාළ බදු සංශෝධන කිරීමට බලාපොරොත්තු වේ. ස්තුතියි.
එක මම මේක දැන් ඉතාමත් හොඳ ප්‍රයෝගයක්. ඒක එක පැත්තකින් ගත්තොත් සම්මා ප්‍රයෝගයක්. එතුමා මේ ප්‍රශ්නේ ඌණණය කරන්න හදනවා වීගොවිතන ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේක කරේ කියලා. ඒක සම්පූර්ණ වැරදි මම පෙන්නනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනවාරි මාසයේ තිරිඟුපිටි කිලෝ මෙට්‍රික් ටොන් එකක් රුපියල් 535යි. අද 365යි. අද ඍජුව පිටි ආනයනය කරොත් රුපියල් 35ක බද්දක්ද ඇතුළත්ව පිටි කිලෝ එකක් රුපියල් 165ට ලබා දිය හැකියි. රයිට්. එතකොට ආණ්ඩුවට ආදායමකුත් වෙනවා. පාරිභෝගික අඩුමිලට පිටිත් වෙනවා. ඒතර ඔබතුමාට කියන්න පුළුවන් එකෙන් වීගොවිය අසරණ භාවයට පත් වෙනවා. ඒ නිසා ඔබතුමා තහනම් කරා කියලා කියනවා. හැබැයි දැන් ප්‍රීමාසා සෙරෙන්ඩිප් ආයතනෙ ඔවුන් තිරිඟු යට ගෙනල්ලා මේ පිටි කරන්න. සාමාන්‍ය ඍජුව පිටි ආනයනය කරනවට වඩා තිරිඟු ඇටගෙනල්ල පිටි බවට පත් කිරීම ලාභදායක වෙන්න ඕන. මොකද ඒකේ තියෙන මේ මේවා පවා සිවි පවා ප්‍රීමා සමාගම ආපහු සිංගප්පූරුවට ගෙනියනවා. ඒ නිසා උන්ට පිටි මුළුමනින්ම ආනයනය කර තිරිඟු පිටි අඹරා පිටි කරලාද පිටි ආනයනය කරනවට වඩා තිරිඟු පිටිය ඇටගෙනල්ල පිටි බවට පත් කිරීමෙන් අරට වඩා මිල පහළ යනවා. ඒත් අපි සාමාන්‍ය උපකල්පන කරමු 165යි කියලා. ඒ රුපියල් 35ක බද්දක් ගහලා. හැබැයි ප්‍රීමා ආයතන සෙරෙන්ඩිප් ආයතනයක් තිරිඟු පිටි ආනයනය කරනට ගන්න රුපියල් 3ක බද්දක් කිලෝග්‍රෑම් එකට. හැබැයි ඒගොල්ලෝ විකුණන්නේ කීයද? තිරිඟු ඇට මිල අඩු වුණා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 310 සිට සමයන්. ඇමරිකන් ඩොලර් 210 සිට 238 දක්වා ලෝක වෙනදපුලි. තිරිඟු පිටි බිල අඩු වුණා. ඊට පස්සේ ගත්තොත් ඩොලරය ජනවාරි මාසේ 362 ඉඳන් 301 දක්වා ඩොලරය අඩු වුණා. දැන් මොකද වෙන්න ඕනකම තිබෙන්නේ? එහෙනම් තිරිඟු පිටි මිල එම සමාගම් විසින් අඩු කළ යුතුයි. හැබැයි ඔබතුමා කියන තිරිඟු පිටි මිල අඩු කිරීම හරහා ගොවියට අසාධාරණයක් වෙනවා. එහෙම මොකද කරන්න ඕන? එහෙමනම් කරන්න ඕන තිරිඟු ඇට ආනයනයේ බද්ද වැඩි කරලා තිබුණා. රුපියල් 3 බද්ද දැන් රුපියල් 165ට පිටි ආනයනය කරලා දෙන්න පුළුවන් නම් ඊයේ දක්වා මම ඊයේ ප්‍රශ්න ඇහුවට පස්සේ තමයි රුපියල් 10කින් අඩු කරේ. ඊයේ දක්වා මේගොල්ලෝ වික්කේ 210ට 65 ඉඳන් 210 කියලා ගන්න රුපියල් 45. ගරු එතකොට ඔබතුමා කියනවා රුපියල් 210 තියාගත්තාම නැත්නම් දැන් 200නේ 200 තියාගත්තාම වීගොවි ආරක්ෂා වෙනවා කියලා. හැබැයි වීගොවි ආරක්ෂා වෙනවා තමයි. හැබැයි රුපියල් 45ක අතරේක ලාභය ප්‍රීම සමග ලබන හැම පිටිකලෝ දැන් මේකටම සෙරෙන්ඩිප් ආයතනේ ලබනවා. ඔබතුමා කිව්වා දවසකට කිලෝග්‍රෑම් 60000 සමාන මාසෙට මාසෙට කිලෝග්‍රෑම් සමාන මේක කියන්න ඕන මේක මාසෙට කිලෝග්‍රෑම් 60000ක් විකුණනවා කිව්වා. මෙට්‍රික් ටොන් 60000 මෙට්‍රික් ටොන් 60000 ගරු කතා නැහැ කිතුන 60000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 45. ඒක තමයි ප්‍රීම එකෙත් සිරෙන්ඩිප් එකෙත් ලාභය. දැන් තමුන්වහන්සේ මොකද කරේ? තමුන්වහන්සේලා ගොවිය ආරක්ෂා කරගන්න නම් තිබුණේ හරි පාරිභෝගිකයට අඩු මිලට පිටි දාපා දෙන්නේ නැත්නම් සමාගමේ අතිරේක ලාභය බද්ධ කරගන්න තිබුණා. සුවල්ප ලාභයක් නෙමෙයි. දැන් සිදුවලා තිබෙන්නේ මොකද? පාරිභෝගිකයට අඩු මිලට පිටිත් නේ ආණ්ඩුවට ඍජුව පිටි ආනයනය කර රුපියල් 35ක බද්ධක් තිබ්බා. ඒ බද්ධත් නේ මොකද වෙලා තිබෙන්නේ? ප්‍රීම ආයතනයට සෙරෙන්ඩිප් ආයතනයට බිලියන ගණන් ලාභ ලබනවා. තමුන්වහන්සේ ඒකද ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒ ලබන ලාභය ප්‍රීම ආයතන සෙරෙන්ඩිප් ආයතනයට ඩොලර් හරහා රටින් එළියට ගෙනියනවා. දැන් මේක තමුන්වහන්සේලා දේශීය ආර්ථික රකගන්න එකත් දේශීය ගොවිය ආරක්ෂා කරගන්න ප්‍රතිපත්තිය. මෙතන තියෙන දේශීය ගොවිය තමුන්වහන්සේ විශාල ප්‍රයෝගයක යෙදුණ මේ වැඩේ ගත්තේ දේශීය ගොවිය ආරක්ෂා කරන්න බොරු. මේ වැඩේ ගත්තේ ප්‍රීම එකෙන් කොමිස් අරගෙන එළවෙන ජනාධිපතිවරයන්ට අවශ්‍ය අරමුදල් ශක්තිමත් කරගන්න. ඒක තමයි ප්‍රීම ආයතන හැමදාමත් කරේ. නැත්තම් ගරු නියෝජක කතානායකතුමනි කාටද මේ පාර්ලිමේන්තුව සාධාරණය කරගන්න පුළුවන්කම තිබෙන්නේ? ලාභත් ලබාගෙන පිටි ආනයනය කරලා රුපියල් 35ක බද්දකුත් ගාලා 165 විකුණන්න තිබියදී තිරිඟු පිටියේ තිරිඟු ඇට කිලෝ එකට රුපියල් 3ක බද්ද දාලා 210ට විකුණනකොට අධික ලාභ ලබා ගැනීම සඳහා ප්‍රීම ආයතන සෙරෙන්ඩිප් ආයතන දොරට විරුද්ධ කරේ කවුද? මම දන්න පරිදි ගරු නියෝජක කතානායකතුමනි පාරිභෝගික අමාත්‍යවරයා මේ නිවදනේ දන්නේ නේ. මේ මුදල් අමාත්‍යවරයා මේ ගැසට් එක ගැහුවේ පාරිභෝගික අමාත්‍යවරයා දන්නේ නේ. අඩුම තරමේ පාරිභෝගික අමාත්‍යවරයා අතිරේක බේර ගැනීම සඳහා පිටි අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා ගැසට් නිවදනයක් ගැහුවා. මේකෙන් කොහොම හරි ගලව ගන්න පුළුවන් වේවිද කියලා. එතකොට එයාට මිල තීරණය කරන්න පුළුවන් කියලා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මෙතන මම කියන්නේ වී වෙනුවට පිටි කනුව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපි කවුරුත් කැමති පිටි ආනයනය අඩු වෙනවනම් පිටි පරිභෝජනය අඩු වෙනවනම් සාල් නිෂ්පාදනය වැඩි වෙනවනම් සාල් පරිභෝජනය වැඩි වෙනවනම් අපි කවුරුත් කැමති. හැබැයි තමුන්වහන්සේ මේ සාල් ගොවි ආරක්ෂා කරගන්නත් සාල් නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා මේ නිවේදනය ගැහුවා කියන එක වැරදි. මෙතන ගරු නියෝජ්‍ය කතානායක මුලින්ම කරන්නේ අත්‍යවශ්‍ය වශයෙන් ප්‍රීම ආයතනයට සෙරෙම්ඩිත් ආයතනයට බිලියන ගණන් මුදල් උපයා ගැනීම සඳහා අවස්ථාවක්. මේක මීට පෙර මේ පාර්ලිමේන්තුව කතා වුණා සීනබදු මංකොල්ලේ ඊට වඩා වැඩි පිටි මංකොල්ලයක් මතර සිදු වී තිබෙනවා. පාරිභෝගික ජනතාවගේ දෛනික ජීවිතයත් එක්ක ගැටගැසී තිබෙන ආහාර වේල සකසා ගැනීම උවමනාවතක උවමනාව සපුරා ගැනීමත් තමුන්වහන්සේලා මුදල් බවට පත් කළා තිබෙනවා. මගේ ප්‍රශ්නේ තිබෙන්නේ තමුන්වහන්සේලා කියනවනේ ගොවිය ආරක්ෂා කරගෙන ඉන්නවා පිටි කිලෝ රුපියල් 200 තියන්න කියලා. හැබැයි තමුන්වහන්සේලා බද්දක් ගහලා
ප්‍රීමායතනයක ආණ්ඩුවට ගන්න. ආණ්ඩුවට ගන්න නැතුව ප්‍රීමායතන ලාභය කොට ගන්න දෙන්නේ ඇයි? සෙරෙන්ඩිප් ආයතන ලාභය කොට ගන්න දෙන්නේ ඇයි කියන එක තමයි මගේ ප්‍රශ්නේ උනේ ගරු නියෝජක තනායකතුමනි.
හරි භවන්සතේ කර. ඒ ප්‍රශ්නට අදාළමද? ඔව් කෙටියෙන් අහන කරුම්න්තුමා කාලය බොහොම
හොඳයි නියෝජක තනායකතුමනි මම හැකිතාක් කෙටියෙන් අහන්නම්. දැන් ඔබතුමා කිව්වා සහල් නිෂ්පාදකයව ඒ අපේ ගොවියාව ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය ගැන. හැබැයි ගිය අවුරුද්දේ ඉඳලා මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 900කට වඩා තමුන්වන්සලා පිටරටින් සහල් ගෙනල්ලා තියෙනවා මේ රටට. ඔබතුමාගේ පිළිතුරු දැක්වීමේදී කිව්වේ දැන් මේ කන්නේ අතිරික්තයකුත් එනවයි කියලා. එහෙම තීද්දී ඒව ගැන කිරා මැන බැලීමකින් තොරව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 900කට වඩා ඊයේ වසරේ සිට මේ වසර දක්වා අරගෙන පිටරටින් ගෙනල්ලා තියෙන්නේ ඇයි? ඒක නෙවෙයිද සහල් නිෂ්පාදකයාව අධෛර්යයට පත් කරන ප්‍රබලතම කාරණේ? තිරිඟුපිටි මිල සහල් මිලට වඩා උඩින් තියාගන්න උත්සාහ කරන එක වෙනයි. ඒ හැබැයි ඔබතුමාලා අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්තිය ඇතුළෙම ওই කියන කතාවට වඩා පරස්පර විරෝධී භාවිතාවක් තමයි පේන්නේ තියෙන්නේ. කරුණාකරලා ඒකට අපිට පැහැදිලි කිරීමක් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ ගරු විමල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට ඉස්සලා පිළිතුරක් දෙන්න. මේ සහල් අපි මේ වර්ෂය තුළ ආනයන කළ තියෙන්නේ සංචාර කර්මාන්ත සඳහා පමණමයි. ඒ ගෙනත් තියෙන්නේ විශේෂයෙන්ම සංචාර කර්මාන්ත සඳහා අවශ්‍යයි කියන සහල් වර්ග පමණමයි. ඒක මම ඉතා වගකීමෙන් කියනවා. අනුර කුමාර මැතිතුමා කිව්ව ප්‍රශ්න ඉතාමත් වැදගත්. ඒක මතු පිටින් පෙනෙන බොහොම ප්‍රදර්ශනීය සටන් පාඩයක්. ඇයි ලෝකේ පිටිමිල අඩු වෙලා තියෙද්දි අපි ගේන්න දෙන්නේ. හැබැයි රජයකට මේ මතු පිට පෙනුම විතරක් අරගෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක අපිට මේ රටේ යපු මට්ටමේ ඉන්න 140ක වීගොවිය ආරක්ෂා කරන්න වෙනවා. ඒක පළවෙනි කාරණාව. එතුමා පිළිගත්තත් නැතත්. මොකද සහල් වල ඊටාම ඍජු ආදේශනේ තමයි තිරිඟු පිටි නැත්තම් පාන් පිටි. ඒ නිසා රටට අඩු මිලට පිටි ගේනවා ගේන්න යෝජනා කරනවා කියන්නේ ඒක කෙලින්ම ඍජු ප්‍රහාරය වදින්නේ මේ රටේ වීගොවියට. ඒක අංක 1. රජයට ඒක බලන්න වෙනවා. අංක 2 පාරිභෝගිකයට සාධාරණ මිලක් ලබා දීමත් රජයේ වගකීමක්. හැබැයි අමතක කරන්න එපා මීට වර්ෂයකට ඉස්සෙල්ලා රුපියල් 400ට ගත්ත තිරිඟු පිටි තමයි අද මේ 210ට ගන්නකොට අපි සටන් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ එක හිගයකින් තොරව පාරිභෝගිකයට සහ බේකරි කර්මාන්ත කරුවන්ට අඛණ්ඩව තිරිඟු පිටි ලබා දීම. මීට මාස 8කට 10කට පෙර තිබිච්ච පිටි හිගය ඔබතුමාට නැත්නම් මේ සභාවට මේ රටට අමතක කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. අංක 4 රටේ රජයේ මේ බැඳිලා තියෙන කාරණාව රට තුල තිරිඟු පිටි නිෂ්පාදනය කරන සහ ඍජුව තිරිඟු පිටි ආනයන කරන අයවලුන් ලබන ලාභයෙන් සාධාරණ කොටසක් රාජ්‍ය ආදායමට එකතු කර ගැනීම. දැන් මේ අඩුවට කියලා තොග පිටින් ගේන සමහරුන් මේ අපි ආහාර සඳහා ලබා දීලා තියෙන සහනය උපරිම විදිහට පාවිච්චි කරලා මේ මුදල ලබා ගන්න කොහටද? තමන්ගේ මඩියට. අපිට මේ ගැන සලකා බලන්න වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. අංක 5 මේ රටේ ආහාර සුරක්ෂිතතාවට වැදගත් වන මේ රටේ තිරිඟු ඇටගෙනලා කර්මාන්තයක් කරනවා. ඒක අපේ ආහාර සුරක්ෂිතතාවට යම් ආකාරයක බලපෑමක් වෙනවා. අපිව අත්දැක්ක මීට වර්ෂයකට ඉස්සෙල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඩොලර් මිලියන 350ක වාගේ මුදලක් රට තුල ආයෝජනය කරලා තියෙන වාර්ෂික රුපියල් බිලියන 3කට ආසන්න බදු මුදලක් රජයට ලබා දෙන මේ රටේ රැකියා අවස්ථා 1000කට වැඩි ප්‍රමාණයක් මේ රටේ පුරවැසියන්ට ලබා දීලා තියෙන විදේශ ආයෝජනයක් ඔවුන්ටත් ඔවුන්ට කඩා වැටෙන්න දෙනවද? ඔවුන් මේ රට අතහැරියන්න ඉඩ දෙනවද? ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අපි ඔවුන්ගෙන් වෙන ලාභ බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි එවැනි ආයෝජනත් තිබිය යුතුද මේ රටේ කියලා එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා ගරු. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි කිසිසේත්ම ඔවුන් ලබන ලාභය දිහා අපි බලන්නේ නැහැ කියලා. මේ තුමා ඊයේ මේ ප්‍රකාශ කරන්න ඉස්සලා පෙරේද දවසේ තමයි තීරණය කරේ රජයේ මැදිහත් වෙලා රුපියල් 10කින් මේ තිරිඟු පිටිමිල අඩු කරන්න. ඉදිරියටත් අපි මේ බලපෑම ඒ ආයතන වල කරන්න ලෑස්ති. ඒ වගේම අංක 6ට තමයි අපිට කතා කරන්න වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටින් ලෝකෙ වෙළඳපොළේ මිල බලලා අපේ රටේ මිල බලලා වහවහම තොග පිටින් තිරිඟු පිටි ගෙනලා ඒකෙන් ලාභයක් උපයනාය ගැන බලන්න වෙන්නේ අපිට අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට ඒ සඳහා තව විකල්ප හොයන්න වෙලා තියෙනවා. අපි සතසවාගේ ආයතනවලින් ඍජුව ගෙනල්ලා මේ හැබෑලාභය මේ රටේ ජනතාවට ලබා දෙනවාද කියලා. ඒ නිසා රජයක් හැටියට බැලු බැල්මට ප්‍රශ්න තියෙන ජනප්‍රිය මූණත පමණක් නෙවෙයි. ඊට එහා ගිය සියලු අංශයන් පිළිබඳ පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා සොයා බලලා මේ රටේ සමස්ත පුරවැසියන්ට අලාභයක් නොවන විදිහට තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේක తాවකාලික තීන්දුවක්. අපි මෙන් එහාට යන්න සූදානම්.
භවන් සුතේ අවසාන වශයෙන්
එතුමා කියන විදියට මේ තිබුණු විදියට තිබ්බහම පොඩි පොඩි වල තැන් තැන් වල අයත් ලාභ ලබනවා. ඒගොල්ලෝ පිටි ගේනවා. ඒ පිටිවල මිලට අඩු වුණාට ඒ මිලට සරිලන විදියට බනිස් ගෙඩිය අඩු වෙන්නේ නැහැ. ඒ නිසා තන 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 මේකිනුත් අයිතු ලාභ ලබනවා. දැන් මෙතුමලා මොකද කරන්නේ? තන 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 අයිතු ලෙස ලාභ ලබන ටික ඔක්කොම එකතු කරලා ෆ්‍රීම එකටයි සරෙන්ඩිබ් එකටයි දීලා තියෙනවා. දැන් තමුන්වාසය කරන්න ඕන තන 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 කොතන හරි අයිතු ලෙස ලාභ ලබනවා නම් ඒ තන තන අයිතු ලෙස ලාභ ලබන එක නතර කරන එකට තමයි තීන්දුව ගන්න ඕන. හැබැයි තමුන්වාසය තීන්දුව අරගෙන තියෙන්නේ තන 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 අයිතු ලෙස ලාභ ලබන ටික ඔක්කොම එකතු කරලා ප්‍රීමටයි සරෙන්ඩිබ් එකටයි දීලා තියෙනවා. මේකයි මම අහන ප්‍රශ්නේ. මේක නිකන් හාල් එක්ක හරි මාර ගැඹුරු ප්‍රශ්නයක් ලෙස හරි ආර්ථික හැම පැත්තකම බලන්න ඕන ලෙස හරි ඒ වගේ ආර්ථිකයේ මහා වචන මහා ප්‍රාණස්වල හැංගෙන්න එපා. මේක ඉතාමත් නිශ්චිතයි. ලෝක වෙළඳපොලේ පිටිමිල අඩු වෙලා තිබෙනවා. පිටි ආනනය කරලා පිටි විකුණනවට වඩා තිරිඟු පිටි ඇටගෙනලා පිටි විකුණන්නේ කල තිරිඟු පිටි ඇටගෙනලා පිටි බවට පත් කරලා පිටි වික්කොත් අඩු වෙනවා ගාන. හැබැයි ඒ අඩුව පාරිභෝගිකයකට ලැබිලා නැහැ. එනිසා රුපියල් 45කට ආසන්න මුදලක් ප්‍රීම ආයතන පිටි කිලෝකින් ලාභ ලබනවා. මම මේ කියන්නේ පිටි වලට රුපියල් 35ක බද්දක් ගහලා තොඳේ. හරිද? ඊටත් වඩා වැඩි ලාභයක් මේගොල්ලෝ
ලබනවා.
ඒතර මාසකට මාසක
ගරු එමෙතු අවසාන වශයෙන් පිළිතුරු දෙන්න.
මම අවසාන කරන්න මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කරගාටු නැතුමට මම කිව්ව කරුණු නොතේරීම පිළිබඳ
කැටියෙන් උත්තර දෙන්න.
මම වාගේ මේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේ ඉතාම සරලව මේ ප්‍රශ්නේ මූණත පෙනුම එක්ක අපි කතා කරන්නේ. හොඳයි. එතුමාලා යෝජනා කරන්නේ අතීතරම් අඩු මිලට පිටු ගේන්න දීලා මේ රටේ වීගෝවියත් වැටිලා මේ රටේ වෙළඳපළත් අවුල් වෙලා මේ කියන සමාගමුත් මේ රට අරලගේ ඒකද දන්නේ නැහැ මම කියන්නේ යෝජනාව. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයක් උඩහම මේ හැම පාර්ශ්වයක් පිළිබඳව ඔවුන්ට මේයින් ඇති වෙන බලපෑම අපි විශ්ලේෂණය කළ යුතුයි. රජය එහෙම විශ්ලේෂණයක් කරලා තමයි මේ තීන්දුව
ආරම්භ
විශේෂ උදව්වක් කරන්න සූදානම් කියලා අපි රජයේ බලපෑම් කළා තමයි රුපියල් 10 පෙරේද දවසේ අඩු කරේ. හැබැයි අපි සූදානම් තව දොරටත් මේවා විශ්ලේෂණය කරලා මේ සමාගම් වලටත් බලකිරීම කරන්න ලෝකෙ පවතින මිලත්. හැබැයි අමතක කරන්න එපා මම මේ වார்த்தාවේ කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සමාගම් අවුරුදු මාස 2 සිට මාස 6 දක්වා වූ තොග පවත්වා ගත යුතුයි. මාස 6ක තමයි ඉඳලා තමයි මිල අඩු වීම සිද්ධ වුනේ. ඒ නිසා මේ හැම දෙයක් දිහාම චෝදනාත්මකව නෙවෙයි ඒට වඩා ප්‍රායෝගිකව බලලා අපි තීන්දුව ගත යුතුයි කියලා මම යෝජනා
කරනවා. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මොකද්ද
කියලා? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා කිව්වා සංචාරක ව්‍යාපාරයට පමණයි හාල් ගෙනාවි කියලා. මං අහන්නේ ගිය අවුරුද්දේ මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක්ම ගෙනාවේ සංචාරකයන්ට කන්නද?
පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි ගරු මන්තුමා. ගරු පරපසාද පිළිබඳ ප්‍රශ්න ගරු පාට්ලි චම්පක රණවක
මේ පිටම පොඩි කාරණයක් කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තිරිඟු පිටි ප්‍රශ්නය පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් කිරීමට මුදල් කාරක සභාව තීරණය කළා තියෙනවා. ඒ අනුව අදාළ වාර්තා මේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව කරුණු ඒ සභාපතිතුමා ඇතුළු ඒ කණ්ඩායම මේ පිළිබඳව කටයුතු කරනවා ඇති. හරි කියන්න
අවසන් කරන්න මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් කියලා තිරුව කියලා කියන්නේ මේ මම ලබාගත් දත්ත නෙවෙයි එතුමාලායි එක කියන්නේ. මම වගේ කීමෙන් කියනවා අපි කිසිම විටක සංචාර කර්මාන්තයට අවශ්‍ය සහල් හැර එකම සහල් කිලෝවක්වත් ගෙනෙන්න අවසර දීලා
නැහැ.
පැහැදිලිව මේ වර්ෂය තුල
කරු පාටලි ජම්බක
මහත්මයා පාර්ලිමේන්තු බලතල පනත යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල 2023 ජූනි මාස 29 වෙනි දින පාර්ලිමේන්තුවේ කාරක සභා කාමරාංක දෙකෙහි පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීමට එහි සමාජිකයෙකු වශයෙන් මාද සහභාගී වූ අතර අදාළ කාරක සභාවේ කටයුතු පාර්ලිමේන්තුව වෙත වාර්තා කරන තෙක් මාධ්‍ය වෙත ලබා නොදීමට රජයේ මුදල් කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් තීරණය කරන ලදී. කරුණු එසේ පැවිතියද කමිටුවේ සමාජික නොවන මන්ත්‍රීවරුන් අදාළ සාකච්ඡාවට පැමිණ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද මත විමසීම සම්බන්ධව 2023 ජූලි මාස 2 වෙනි දින ඉන්දා මවුරට පුවත්පතේ මුල් පිටුවේහි කාරක සභාවේ සාකච්ඡා කරන ලද කරුණු පළ වූ අතර මේ වාර්තාවේ මා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇත. සජිත්ත කතා කිරීම තහනම් යන ප්‍රධාන සිරස්තලයේ යටතේ මගේ ඡායාරූපයට පළ කරමින් දෙපැත්තටම නැත යනුවෙන් පළ කරමින් පාට්ලි චම්පික රණක මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි බවද සඳහන් කරයි. ගරු කතානායකතුමනි 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පන්තමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු වල නිරත වීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වන පන්තක් වන අතර ඒ අනුව මාගේ වරප්‍රසාද කඩවිය ඇති බව ඔබතුමා වෙත දන්නා සිටින අතර පාර්ලිමේන්තුවේ යම් කාර්ක සභාවක් ඉදිරිපිට පැවතුණු විභාගයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව වෙනත් ස්ථානවලදී අදහස් පළ කළ නොහැකි අතර පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පන්ති උපලේඛනයේ ආ කොටස 6 වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ හෝ කාර්ක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳ යම් වාර්තාවක් පළ කිරීම පාර්ලිමේන්තුව විසින් තහනම් කර තිබීදී සිතාමතා පළ කිරීම ආ කොටසේ 9 වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක කටයුතු කිසිවක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර ඒවා ප්‍රකාශනය කිරීම යන කරුණු මත වගේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටින අතර ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ගයන පාර්ලිමේන්තුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කරන මෙන් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවේදී ඒ පිළිබඳව මත විමසීමේදී අදාළ මන්ත්‍රීවරුන්ට කතා කිරීමේ අයිතිය දිය යුතුයි කියන මතයට තමයි මගේ ඡන්දය ප්‍රකාශ කළේ. නමුත් ඒක ප්‍රසිද්ධ නොකර තිබෙන තත්ත්වය තුළ ඒක ප්‍රසිද්ධ කිරීම තුළින් මගේ වරප්‍රසාද කඩවි තිබෙන නිසා ඒ පිළිබඳව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධව වරප්‍රසාද කමිටුවට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කැතුම්පත් හා යෝජනා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විසර්ජන සංශෝධන 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධන ප්‍රතිසන්දව 50 කැතුම්පත් ඉදිරිපත්
කරනවා. විසර්ජන සංශෝධන 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කැතුම්පත්කි.
දෙවෙනි වර කියවම කවදාද? අංක 2 කරු යෝජනා පිළිබඳ දැනුම්
නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු අංක 2 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාරණ නියෝග 27 විධිඥාලනයේ නිදහස් විය යුතුය.
සභාවේ කැඳද?
ආයි.
අංක 3 කරු නීතිඥ ලක්ෂ්මන් කිරියල් මත වරප්‍රසාද.
I move item 3 sir. I move item 3.
Yes. යෝජනා විශ්ිර කරන්න.
ඉස්තිර කරනවා.
හා. විස්තර කරන්න ගරුපත්තුමා.
I will second it. நான் அதனை வழிமொழிகின்றேன்.
கரு மந்திரிதுமா මේ යෝජනා විස්තර කරන්න ඉස්සරලා. යෝජනා විස්තර කරන්නේ කවුද? ලස්මන් කිරියල්ල මැතුමා. හා.
நான் கௌரவ லக்ஷ்மண் கிரியல் அவர்களுடைய சிறப்புரிமை பிரேரணையை நான் வழிமொழிகிறேன்.
யோஜனா பிளவு தனும் தீமா சா திண்டு நியமித்த கட்டியுத்து ஸ்ரீலங்கா மகாபேங்கு குடும்பத்து தேவனி வரக்கே விஷயான் கேட்க தேவனி வரக்கே மகாபேங்கு குடும்பத்து කරුව ඇමතුමා කරුව ඇමතුමා ඉදිරිපත් කරාට පස්සේ සභානායකතුමා ඉදිරිපත් කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ අංක 1 ශ්‍රී ලංකා මහ බැංකු පනත් කැටුම්පත දෙවනවර කියවීම ඉදිරිපත් කරනවා. එසේ ඉදිරිපත් කරමින් මෙම පනත ඉදිරිපත් කිරීමේ අරමුණ
ගරු විමල් වීරතුමා
මේක උදව්වක් වෙයි කියලා. දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීන්දුවත් ඒ අනුව ඔබතුමන්ලා මේකට ඇතුළත් කරන්න නියමිත සංශෝධනත් අද උදේ තමයි අපිට මේ ටේබල් කරලා තියෙන්නේ. එතකොට අපිට මේක අධ්‍යයනය කරලා තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් කාලයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීන්දුවට අනුව නියමිත පරිදි සංශෝධන ඇතුළත් වෙනවද නැද්ද කියලා මම කියන්නේ. ඒ නිසා අසාධාරණයි මේක. අද තමුන්වහන්සේ විවාද කරන එක වෙනයි. අද සම්මත කර ගැනීම සඳහා කටයුතු කිරීම වැරදි. මීට පෙර මම දන්නවා මේ සභාවේ මතු වුණා ඉල්ලීමක්. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ දීපු සංශෝධන මේ පනත් කෙටුම්පතට අලුතෙන් ඇතුළත් කරලා ඒ අනුව මේක ගේන්න කියලා. දැන් වෙලා තියෙන්නේ ඒකත් නෙමෙයි. ඒ නිසා මම හිතනවා අපිට මන්ත්‍රීවරුන් හැටියට මේ හරියට දැනගැනීමට අවශ්‍යයි මේ සංශෝධන නියමිත පරිදි ඇතුළත් වෙලාද නැද්ද. මොකද මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඔබතුමා දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ දීපු සමහර සංශෝධන වෙනත් ආකාරයකින් මේ ඇතුළත් කරපු අවස්ථා තියෙනවා. ඒ ප්‍රශ්නට කරුණාකරලා අපිට පැහැදිලි කිරීමක් දෙන්න.
සභානායකතුමනි
මෙම පනතට අදාළව
ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් කරන ලද මග පෙන්වීම යටතේ කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාර්යක සභාවත් ඊට පස්සේ මේ සඳහා සම්පූර්ණයෙන්ම කටයුතු කරපු මුදල් පිළිබඳ කාර්යක සභාවෙත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සංශෝධන ඒ අනුව තමයි මේ සංශෝධන අද ටේබල් ඔෆිස් එකෙන් හදලා මේ මන්ත්‍රීන්ගේ මේසය මත තබලා තියෙන්නේ.
සාමාන්‍යතුමාට අවස්ථාව දෙනවා එතුමා.
සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත් කිරීමේදී හෝ සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී ඒ අනුගමනය කරන ආකාරය තමයි කළා මන්ත්‍රීවරුන්ගේ මේසය මත ඒ සංශෝධන තබලා තිබෙන්නේ. ඔව් ඒ ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කළා තියෙනවා. සංශෝධන දැන් ඔබතුමා
නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධයෙන්
කියනවන්තුමා
හරි මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් මුදල් කාරක සභාව රැස්ුනේ මැයි මාසේ 9 වෙනිදා. එතකොට මැයි මාසේ 9 වෙනිදා රැස් වෙච්ච අවස්ථාවේදී අපි මේ පාර්ලිමේන්තුවේ ඊට එදාම අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරා එදා මේක විවාදයට ගන්න තිබුණේ පනතේ එදත් එක් දවසයි වෙන් කළ තිබුණේ අපි ලිඛිත ඉල්ලීමක් කරා මන්ත්‍රීවරු පිරිසක් කරුණාකරලා මේක විවාදයට නොගෙන මුදල් කාරක සභාව කැඳවලා එතෙන්දි සංශෝධන පිළිබඳ සාකච්ඡාවක් කරලා ඒ එකඟතාව මත මේ විවාදය කරන්න කියලා. එතකොට එදා මුදල් කාරක සභාව තිබුණා මුදල් කාරක සභාවෙදිත් අපි ඉල්ලීම කරා මේ 9 වෙනිදා. එතකොට ඊට පස්සේ එතෙන්දිත් එකඟතාව ආවේ මේ සංශෝධන සහිතව අපි යම්කිසි ආකාරයක සාකච්ඡාවක් කරමු කියලා. මේ මෙතුමා මේ විමල වීරවංශ මන්ත්‍රීතුමා කරපු ඉල්ලීමත් එතෙන්දි ඉදිරිපත් වුණා මේකට අනුව අලුත් කෙටුම් පතක් ඉදිරිපත් කරන්න කියලා. අඩුමතරමින් අලුත් කෙටුම් පතක් නැත්තම් මේ සංශෝධන මොකද අධිකරණ තීන්දුවෙන් බලලා තියෙන්නේ ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන කාරණේ විතරයි. මේ එකක් ඒක ඇතුල් වෙලාද නැද්ද කියන කාරණේත් ඒ සියල්ල ඇතුල් වෙලාද නැද්ද කියන කාරණේත් අපිට අධ්‍යයනය කරන්න දැන් වෙලාව 11 පහ වෙලා තියෙන්නේ. එතකොට මේ එක දවසක විවාදයක් තුළ කොහොමද මේක තාක්ෂණික කාරණයක් අපේ රටේ මහ බැංකුව සම්බන්ධයෙන් එතකොට මුදල් පරිපාලනය සම්බන්ධයෙන් අපි කොහොමද මේක අධ්‍යයනය කරලා මේ
පාර්ලිමේන්තුවට
දායකත්වයක් දෙන්නේ? අපි ඉල්ලන්නේ විවාදය කරන්න.
ඒ විවාදය අවසන් වෙනකොට ඔබතුමන්ලා යෝජනා කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳව අදහසක් කියාවේ.
ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
ඉදිරිපත් කරන කරුණ වැදගත් වෙන කරු කතානායකතුමනි මේ සංශෝධන ප්‍රමාණය බලපුවාම මේ A4 සීට් 30ක සංශෝධන තියෙනවා. ඒ කියන්නේ පනත තියෙන්නේ ඊට වඩා පොඩි කොළ මේ A4 සීට් එකෙන් භාගයක පනත තියෙන්නේ. ඒතොර මේ පනතේ පිටු ගානයි සංශෝධන පිටු ගානයි බලපුවාම හරිද? ඒතොර විශාල සංශෝධන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මුළු පනතෙම හරේටම බලපෑම් වෙන සංශෝධන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක අර සභානායකතුමා කියන සුපුරුදු පරිදි කතාවක් නෙමෙයි. පනතට ඉදිරිපත් කළ තියෙන විශේෂ සංශෝධන විශාල සංශෝධන ප්‍රමාණයක් තියෙනවා. ඒ සංශෝධන අද අපේ මේසෙ උඩ තියෙනවා. ඒ නිසා මේ සංශෝධන පිළිබඳව මුදල් උපදේශක කාර්ය සභාව හෝ මුදල් කාරක සභාව කැඳවලා මේ සංශෝධන පිළිබඳවත් යම් සාකච්ඡාවක් සිදු කරලා මේ සංශෝධන ඇතුළත් කිරීම තමයි වැදගත්. ඒ නිසා අපිට විවාදයේ ආරම්භයේදීම තීරණය ගන්න එක තමයි සභානායකතුමා හොඳ. අද අපි මේක සම්මත කරනවාද නැත්තම් විවාදයෙන් පසුව වෙන දිනයකට අපි මේ කල් දෙනවද කියලා. ඒක අර විවාදයේ අවසන් වෙනකන් ඉන්නේ නැතුව උදේම අපිට තීරණයක් ගන්න පුළුවන් නම් කරු කතානායක අපිට කතා. ඒතර දවස් දෙකක් තියෙනවා නම් දවස් දෙකට අපිට වෙලාව බෙදෙන විදිය ඒක වෙනස්කම් තියෙනවා. ඒ නිසා කරු නියෝජක අතර මගේ අපේ අදහස වෙන්නේ අපි අද මේක විවාද කරමු. නමුත් තව අවස් දිනයක් අපිට ලබා දෙන්න විවාදයේ සඳහා ඊට පස්සෙ අපි මේක සම්මත කරමු. එතුමා අපේ යෝජනාවලට එකඟ වෙන්නේ නැත්නම් ඒක වෙනම දෙයක්. එතුමාට විරුද්ධ අපි තමයි පක්ෂ වෙන්න පුළුවන් අපිට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි මේ තරම් විශාල සංශෝධන ප්‍රමාණයක් අද උදේ මේසෙ උඩ තිබිලා හවස සම්මත කරගැනීම සඳහා දරන ප්‍රයත්න නම් ඒ තරම් සුදුසු නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයක් තියෙනවා තමයි ගරු නියෝජකතනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ පනත සම්මත කරලා පෙන්වන්න ඕන දිනවකවානු දීලා තියෙනවා. හැබැයි මම කියන අඩුමතරමේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයවත් අපේ වැඩසටහනවත් පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙහෙවන් දීට නොදීම. ඒ නිසා මම කියන්නේ මේකට යම් අවස්ථාවක් අපිට දෙන තව දිනයක්.
සභානායකතුමා රාජ්‍යමන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සංශෝධන සහ පනත සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මැතිතුමා සභාපතිත්වයේ දන්න පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එකේ අපි දවස් දෙකක් දීර්ඝව සාකච්ඡා කළා තමයි අරගෙන ඉන්නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම දේශීය ණය ප්‍රසස්ත කරන වැඩසටහන තුලත් අපි මේ විදිහටම දවස් දෙකක් පුළුල්ව සාකච්ඡා කරලා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කරේ. ඒ හින්දා සියලු පක්ෂ නියෝජනය වන මේ කමිටු වලට අවස්ථාව තිබ්බා මේ පිළිබඳව විශ්ලේෂණයක් කරන්න මේ සංශෝධන සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා අද අපිට සම්මත කරගන්න අවකාශය ලබා දෙන්න කියලා අපි සභානායකතුමාගෙන් ඉල්ලනවා.
සභානායකතුමා විමල් විරංසන්ත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉතාම සාධාරණ ඉල්ලීමක් කරන්නේ. මේක සාමාන්‍ය පනතක් නෙවෙයි, මේ රටේ මහ බැංකුව කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කරන පනතක්. ඒක රටේ අනාගත පාලනයටත් බලපාන පනතක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා තියෙන්නේ සම්පූර්ණ ස්වාධීන කරන්න. ඒ කියන්නේ මුදල් ඇමතිටවත් පාර්ලිමේන්තුවටවත් වග නොකියන මට්ටමේ පරම ස්වාධීන ආයතනයක් කරන්න. ඒකට විරුද්ධ උසාවි ගියේ අපි. ඒ උසාවි ගියේ හින්දා තමයි මේ ව්‍යවස්ථාවට විරුද්ධ අනුකූල නැහැ කියන සංශෝධන 80 ගණනක් ඇතුළත් කරලා තියෙන්නේ
සභානායකතුමා.
එතකොට උසාවි ගියේ අපිට තියෙනවා විශේෂ රුචි.
සභානායකතුමා විවාදය ආරම්භ කරන අපතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කරුණු සියල්ලම විවාදයේදී කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි විවාදය ආරම්භ කරගෙන යන්.
මොකද ප්‍රතිමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
ඒක අපි අවසාන අවස්ථාව වෙනකොට දැනුම් දෙන්න පුළුවන්. හැබැයි දැනට මේ පනත අද දිනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී, ඒ වගේම මුදල් කාර්ය ඒක මගේ වරදක් නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනත් ප්‍රශ්නයක්. ඒක වෙනම කතානායකතුමාට දැනුම් දීලා ඒක විසඳ ගන්න ඕනේ කාරණයක්. මම සඳහන් කරන්නේ අද ඉදිරිපත් කරන පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පිරිසක් පෙස්සම් යොදාගෙන ගියා. ඒකයි හරි. ඒක ව්‍යවස්ථානුකූල තිබෙන අයිතියක්. ඒ අනුව ඕනෙම පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළාම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් බලනවා අනුකම් ව්‍යවස්ථාවේ ඒ වගන්තින් වලට අනුකූලද නැද්ද කියන කාරණය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමක් කරනවා. ඒක මඟ පෙන්වීම යටතේ නීතිපත් දෙපාර්තමේන්තුව, නීති කැටුම්පත් දෙපාර්තමේන්තුව ඒ සංශෝධන නැවත සකස් කළා. කැටුම්පතකට අරගෙන ඒව නැවත අනුමත කළේවලා මේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ දින දෙකක් සාකච්ඡා කළා. එතකොට මුදල් කාරක සභාවට පොඩක් අහගන්න, ඔබතුමා ඉස්සලා සාවරණීය වුවට කියවන්න. ඔබතුමා සාවරණීය වෝග කියවලා එන්න ඉස්සලා. ඔබතුමා පෙන්වන්නකො සාවරණීයගේ කොතන තියෙන කියලා ඔය කන්න ඉල්ලීම. වගන්තියත් එක පෙන්වන්න සාවරණීයගේ කොතනද කියන්න කියලා ඔය කන්න ඉල්ලීම. එහෙම කරන්න බෑ පාර්ලිමේන්තුව මේ ප්‍රජා සභාවක් වගේ. මේක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. ඒ ස්ථාවර නියෝග නැ පාර්ලිමේන්තුවේ මේ කටයුතු කරන්නේ. ඔබතුමා ඉස්සෙල්ලා ස්ථාවර නියෝග කියවලා ඉන්න. මම කටයුතු කරන්නේ සභානායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ ඔබතුමාට වෙලා තිනවා රජයේ කටයුතු වල ප්‍රමුඛතාවය දීම යටතේ අපි ඒක තීන්දුව කළ න්‍යාය පත්‍රයට අරන් තිනවා. අපි විවාදය කරගෙන යමු. ඔබතුමාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මහ බැංකු පනත ඉදිරිපත් කළා තිබෙන්නේ කරුණු කීපයක් නිසා. ඒ වගේ මම සඳහන් කරන්න ඕනේ මේ පනත 1949 අංක 58 දරන මුදල් නීති පනත පරිච්ඡින්න වෙනවා මේ පනත ක්‍රියාත්මක වෙන දිනේදී. ඉතාම පැහැදිලිව මේ පනතේ සඳහන් කරලා තිබෙනවා සම්පූර්ණයෙන්ම මේ නව පනතක් හැටියටයි එන්නේ. දැන් අලුත් පනත් කෙටුම්පතක් දාන්න ගියොත් එහෙම ආයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ආයි ඩිටර්මිනේෂන් එක අරගෙන ආයි සංශෝධන ටික නීතිපති දෙපාර්තමේන්තුවට මේක ගෙන්න ගන්න ඕනේ. ඉතින් අඩුම තරමේ ඒක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්නේ කෙසේද කියන ආකාරයේ. ඉතින් මම යන්නේ ඒ ඔස්සේ. මොකද මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදාය අනුව තමයි අපි කටයුතු කරගෙන යන්නේ. දැන් එතකොට මම කරන්නේ අදහස් දක්වන්න පුළුවන් හැමෝටම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ අරමුණු ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. ඒක තමයි දේශීය මිල ස්ථායිතාවයේ සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාම. දෙවැනි කාරණය තමයි මුල්‍ය පද්ධතියේ ස්ථායිතාවයේ සුරක්ෂිත කිරීම. මම මේ කරන්නේ මේකේ අවුට්ලයින් එක. රාමුව මේ සභාවට මේ යෝජනාව ඉදිරිපත් කරමින් ඉදිරිපත් කිරීම. ඊළඟට මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීම. දැන් මෙහිදී විශේෂයෙන්ම මේක පාලනය කිරීම සඳහා සමගාමී මණ්ඩලයක් සකස් කරනවා. මේක එකක් හැදෙනවා පාලක මණ්ඩලයක්. ඊළඟට හැදෙනවා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක්. මෙන්න මේ දෙක වැදගත් මණ්ඩල දෙකක්. මීට කලින් මුල්‍ය පනත ඇත්තේ ඒ ආකාරයෙන් ව්‍යුහගත වෙලා තිබුණේ නැහැ. මේවට හේතු තිබෙනවා. ඒ හේතු මේ විවාදයේ අතරතුර අපේ රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍යතුමා සහ අනෙකුත් කතිකයන් විසින් මේ සභාවට ඉදිරිපත් කරනවා ඇති. ඊළඟට දැන් මේ දැන් පහුගිය කාලේ දැන් අපි තේරීම් කාර්ය සභාව ඉදිරිපත් කරගෙන ඒවායේ සංයුක්ත විද්‍යාන් කතා කරගෙන කොහොමද රට බංගලු තුනේ කියන කාරණය පිළිබඳ විශාල විවාදයක් රට තුල තිබෙනවා. හැබැයි මේ පනත ගැනීමේ එක පරමාර්ථයක් තමයි එවැනි තත්වයකට අනාගතයේදී මේකපත් නොකිරීම. පත් නොකිරීම. දැන් මේකට කවුද වග කියන්නේ කියන එක පිළිබඳව විශාල විවාදයක්. සමහරු කියනවා 75ක් වග කියන්න ඕනේ. තව සමහරු කියනවා පහුගිය අවුරුදු දෙකහමාර වග කියන්න ඕනේ. තව පිරිසක් කියනවා නෑ ඊට කලින් පහ වග කියන්නත් ඕනේ කියලා. හැබැයි අපේ රටේ ඉතිහාසය තුල ගත්තොත් මහා බැංකුව පිහිටුමේ ඉඳලා නිදහස ලැබූ දවසේ ඉඳලා අපි අවුරුදු 74ක් ගත්තොත් 1971 කරන් ලක් ආවා. ලෝක තෙල් අර්බුදය ආවා 73. ඒතර අවුරුදු 3-4ක් 31ත් එක්ක සටන් කරන්න අපිට සිද්ධ වුණා. ඊට පස්සේ 88 89 90 භීෂණ යුගයේ ඒ පැත්තෙන් LTT අනිත් පැත්තෙන් නැගිටීම් මේවත් එක්ක විශාල ජීවිත හානියක් වෙලා ආර්ථික හානියක් වෙලා ඒකට මුහුණ දුන්නා. 83 ඉඳලා 2009 වෙනකන් අවුරුදු 20ක් යනකන් LTT යුද්ධය. යුද්ධ කළේ ණයට ආයුධ අරගෙන. ඉතින් බංකොලොත් වෙන එක අහන්න දෙයක් ඈ. දැන් ඒකටත් අපි තර්ක ගන්නවා. හැබැයි දැන් එවැනි ප්‍රශ්නයක් ඉස්සරේ මතුවෙන්නේ නැහැ. මේ විදිහේ පනතක් මගින් ඒ වගකීතු පුද්ගලයන් කවුද කියන එක නිශ්චිත වෙනවා මේක තුල. ඒක නිසා ඒ අර්ථයෙන් ගත්තත් අයිත් කොමිටුද දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පනත සමතුණෙන් පස්සේ රට බංකොලොත් වෙනවනම් බංකොලු තුනේ කොහොමද කියන කාරණයට වගකීතු සොයා ගැනීම දුෂ්කර වෙන්නේ නැහැ. ඊළඟට මෙහිදී සමාජිකයින් පත් කිරීම. දැන් කලින් තිබුණ මුල්‍ය පනත අනුව මොකද්ද වුනේ? කල්ලිම් තිබුණ මුල්‍ය පනත අනුව මුදල්ලමතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනවා. අපේ ඉතිහාසයේ අපි දැක්කනේ මේ පත් කරපු ආකාරය සිදුවීම්. ඒ මම නැවත කියන්නේ නැහැ. දැන් එතකොට මේ කිට වඩා වෙනස්. මෙතෙන්දී මේ අධිපතිවරයා සහ හිතකි මණ්ඩල දෙකේ සමාජිකින් විශේෂඥින් වෙන්න ඕනේ. ඒ ක්ෂේත්‍රය තුල ආර්ථික විද්‍යාව පිළිබඳව, බැංකුකරණය පිළිබඳව, ඉතින් මේ පිළිබඳව මේ ක්ෂේත්‍රවල නිපුණතාවයක් තියෙන පුද්ගලයෝ පත් කරන්න ඕනේ. ඒකේන ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායක සභාවේ අනුමත කළ පස්සේ තමයි ජනාධිපතිවරයා විසින් මේ පත්වීම් කරනු ලබන්නේ. ඉතින් ඒක ඊට වඩා ඉදිරි පියවරක් නෙවෙයිද? කලින් තිබුණට වඩා දැන් බැඳුම් කර සිද්ධාම පත් කිරීම ඉවත් කිරීම ගැන විශාල විවාදයක් තිබුණා අවුරුදු ගණනාවක් තිස්සේ. ඔව්.
කිරියල මැතුමා.
කරු නියෝජ්‍ය කතාදාගතමනි. අපි සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් 6 දිනක් මුදල් ඇමතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමා පත් කරනවා. 6 දිනක්. ඉතින් අපි ආන්නේ මේ මහා බැංකුවට ස්වාධීනත්වය දෙන්නේ කොහොමද? 6 දිනක් විධායක විසින් පත් කරනකොට. පළවෙනි එක ඒකයි. අපි යෝජනා කරනවා 3 දිනක් මුදල් ඇමතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්. අනිත් තුන පාර්ලිමේන්තුවට දෙන්න, විවස්ථාදායක සභාවට දෙන්න. එතකොට අපි කියන්නේ මේක බෙදලිය අර ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්, පාර්ලිමේන්තුවටත් පත් කරන්න පුළුවන්. අපි ඒක අපි තදින්ම ඉල්ලීමක් කරනවා. මොකද 6ම විධායකයට දුන්නොත් කොහොමද මහා බැංකුවට ස්වාධීනත්වය එන්නේ? මට ඒක පැහැදිලි කරන්න.
සභානායකතුමනි, ඒ පිළිබඳව එතුමන්ලා කොමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කළා තිනවා. කොමිටු අවස්ථාවේදී ඒක සලකා බැලීම එක වෙනම කාරණයක්. මම කිව්වේ මේ පනතේ තිබෙන ආකාරය. ඒක පනතේ කලින් නොතිබූ දෙයක් අලුතෙන් ඇතුල් කරලා තිබෙනවා. ඉතින් ඒක ඉදිරි පියවරක්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරු සංඛ්‍යාවත් වැඩි කරලා දැන් පත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරු. ඉතින් සියල්ලම පත් කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුවනේ. අවසානයේ පත් කිරීම කරන්නේ ජනාධිපති. ඒතර ඒක කවුරු හරි කියනොද ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයාගෙන් භාගයක් දෙන්නයි කියලා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට යෝජනා කරන්නේ. එහෙම කියන්නේ නැහනේ. ඒක නීතිය සම්පාදනය කිරීමේදී නීතියකට අනුගත වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මෙවැනි කරුණු කරු විපක්ෂ සංවිධායක තමයි ඉදිරිපත් කරපු දැන් කාරණේ ගත්තොත් මේ පනතේ හරයට යන කාරණේ. ඉතින් මේක ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීන්දුව කළේ නැවලා තියෙන. අනනුකූල නම් එවන්නේ නැහැ. එහෙමනම් මඟ පෙන්වීමක් කරනවා. ඉතින් ඒක නිසා අපි ඒක කමිටු අවස්ථාවේදී සලකා බලන්න පුළුවන්. ඊළඟට නම්මේ ශීලී උද්දමන ඉලක්ක රාමුව. දැන් අපිට මතකයි බංකොලොත් භාවයේ ප්‍රකාශ කළ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 2022 ඊට පස්සේ උද්දමනේ ගියා 176ට. ආහාර උද්දමනේ ගියා 90 වෙනුතුඩට. ඊට පස්සේ ක්‍රමානුකූලව දැන් ඒක අඩුවේගෙන දැන් තව මාස දෙක තුනක් යනකොට ඔක තනි ඉලක්කම යකට එන්න පුළුවන්. දැන් මේ වෙනකොට 114 වෙනි මට්ටමටත් පල්ලෙහාට ඇවිමින් පවතිනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේව තමයි මේ මහ බැංකුවේ තියෙන ප්‍රධාන කාර්යයන්. ඉතින් මේවා ඉතාම පැහැදිලිව පනතක් තුලින් නිශ්චිතව දක්වලා තියෙනවා. ඒතොර පැහැදිලිව ඒ කළමනාකරණය කිරීම. ඒ කළමනාකරණය කිරීමේ වගකීමක් එතෙන්ට පැවරෙනවා. ඒ වගේම සමාලෝචනය කිරීමක් සිදු වෙනවා. ඊළඟට කාර්තුමන් සමාලෝචනය කළා වාර්තා ඉදිරිපත් කිරීම මේ පනත සඳහන් කළා තියෙනවා. ඊළඟට මුල්‍ය ආයතන නියාමනය කිරීම. දැන් গোল্ডන් කී කඩවඩන. දැන් අධිකරණේ නඩු. අවුරුදු කීයක්ද? ඩිපොසිටර්ස්ලා කීයක්ද? බිලියන කීයක්ද? දැන් මම දැක්ක අර තව තනි පුද්ගලෙක් කරපු දෙයක් සම්බන්ධයෙන් ඊයේ නඩු තීන්දුව දීලා දැන් ඒ පිළිබඳව ඔන්න මම දැක්ක අද පුවත්පතේ වාර්තා කරලා තිනෝ මිලියන 50 ගන්න කොච්චරද කාලයක් ගෙවන්නේ? හැබැයි මුදලේ වටිනාකම අඩු වීම කවුද ඒක තක්සේරු කළේ? ඒ නිසා මේ මුල්‍ය ආයතන නියාමනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද මහජනතාවගේ මුදලින් මුල්‍ය ආයතනවල තැන්පත් කළා වැඩි පොලියක් ලබා ගැනීම සඳහා එතන සිදු වූ අක්‍රමිකතාවයක් නිසා මුල්‍ය ආයතන කඩම් වැටිලා ඒක බංකොලොත් භාවයට පත් වුණාම යන තියෙන රටේ සාමාන්‍ය නීති යටතේ මුන්වත් භාවය ප්‍රකාශ කළ යන සමාගම් නීති යටතේ දැන් එතකොට ඒක කලින් නියාමනයක් සිදු වුණා නම් ඒක එසේ වන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියනවා මුල්‍ය ආයතන නියාමනය කිරීම අධීක්ෂණය සහ නිරාකරණය. ඉතින් මේවා මේ පනතේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිනවා මේ තුලින්. දැන් මට මතකයි ලෝක ආර්ථික පසුබෑමට ලක් වෙනකොට World Economic Recession එක ආවම 2008 වර්ෂය. මම මේ වෙලාවේ කියන්නේ මම ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලයේ හිටියා. එක්තරා වාණිජ බැංකුවක් අපේ රටේ ඉතාම අවදානම් තත්වයකට ආවා. එතකොට ඒ අවස්ථාවේදී ක්ෂණික ක්‍රියාමාර්ග කීපයක් ගත්ත නිසා අපිට පුළුවන්කම ලැබුණා නැවත යථා තත්ත්වයට පත් කරන්න. දැන් ඊළඟට පසුගිය කාලය තුල දැන් බැංකුවලට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඇයි පොලි අනුපාතය වැඩි කළේ? එකක් උද්දමනේ පාලනේ, අනිත් පැත්තෙන් වාණිජ බැංකුවල තිබූ ද්‍රවශීලතාවය පිළිබඳ ප්‍රශ්නය. මේ රටේ තියෙන ප්‍රධාන රාජ්‍ය බැංකු නිශ්චිත කාලයක් තිස්සේ දිගටම ද්‍රවශීලතාවය පවත්වාගෙන ගියා. හැබැයි පසුගිය අවුරුද්දේ ඇති වූ ආර්ථික පසුබෑමත් එක්ක විදේශ විනිමය හිඟවීමත් එක්ක තෙල් සංස්ථාව විසින් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකුවකට US ඩොලර්ස් වලින් දැන් අපි IMF එකෙන් ගන්න එන්නේ approximately 3 billion. හරි. හැබැයි ඊට වඩා වැඩි ගණිත නීතිගත සංස්ථාව වාණිජ බැංකු දෙකට තිබු ණය ප්‍රමාණය පිටිහිටි ණය ප්‍රමාණය US ඩොලර්ස් වලින් ඇමරිකානු ඩොලර්ස් වලින්. එතකොට මේ සියල්ල කළමනාකරණය කරන එක මේ ඇවිල්ලා තින්නේ. ඉතා බොහොම පහසුවෙන් කෙනෙකුට මේක කියන්න පුළුවන් මෙහෙමයි කියලා. හැබැයි දැන් මේකේ ප්‍රතිලාභ අත්විඳින් පවතිනෝ. පොලි වැඩි කරපු නිසා ඩිපොසිට්ස් වලට ආවා. හරි. ඒ තුලින් මුදල් සංසරණය අඩු වුණා, උද්දමනේ පාලනය වුණා. ඒ දැන් ක්‍රමානුකූලව මහ බැංකු විසින්ම සඳහන් කළා පොලි අනුපාතය අඩු කරමින් එනවා. ඉතින් මේක ක්‍රමානුකූලව අඩු වෙලා මේක 12ට සමට ඉම්පල්ලෙහාටත් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කඩයුතු සිදුවීම සඳහා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මහ බැංකුවට අධිකාරී බලයක් ලැබෙනවා මේ පනත තුලින් කටයුතු කරන්නට. ඊළඟට පාර්ලිමේන්තුව රජය සහ මහජනතාව තමඟ සම්බන්ධතාවය. දැන් අවසාන වශයෙන් පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ. දැන් මෙතුමල්ලා කියන්නේ ඒකත් එපයි කියලාද? පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ අවසාන වශයෙන්. පාර්ලිමේන්තුවේ මුල්‍ය පාලනේ තින්නේ ආණ්ඩුවස්සාවේ 148 වගන්තියටද. ඉතින් ඒක නිසා මේ පනත මගින් මම මේ රාමුවක් හැටියට මේකේ ප්‍රධාන කරුණු කීපයෙන්ගෙනයි සඳහන් කළේ. අපේ ගරු අමතුමන්ලා එතුමන්ලාගේ දායකත්වය ලබා දෙනවා ඇති. එතකොට මේක තුලින් ඉතාම පැහැදිලිව මේ ජනතාව නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා පාර්ලිමේන්තුවට අවසාන වශයෙන් වග කියන්න ඕනේ කියන කාරණේ තියෙනවා. ඒ වගේම විගණන කමිටු පිහිටුවීම මේ සියල්ල පිළිබඳව මේ පනතේ විග්‍රහ වෙනවා. දැන් මෙතෙන්දි සඳහන් කළා මීට මොහොතකට කලින් මේ සංශෝධන ගැන. දැන් මේ සංශෝධන ටික අද අපි හතරමාරට පටන් ගත්තොත් පැය භාගෙන් ඉවර කරන්න පුළුවන් මේ සංශෝධන ඉදිරිපත් කළා. දැන් ප්‍රශ්නෙත් ඉන්නේ මේ පිළිබඳව කරුණු දක්වන මන්ත්‍රීවරු මේක පරිශීලනය කළා නැහැ. මේ සංශෝධන ටික මේක පරිශීලනය කරන්න ඉස්සෙල්ලා කරුණාකරලා බාධා කරන්න එපා. I'm on my feet. No, you can't intervene. If you want to intervene, there's a procedure to be followed in the parliament. Please go through the standing orders. Don't shout it. There are provisions in the standing orders. You can, if you want to raise some question, there's a procedure. You follow it. කරුණියෝජය කතා නැහැ තුමනි. මං ඉතාලම පැහැදිලිව කියනවා මේ දැන් මොහොතකට කලින් කිව්වේ. මෙහෙම නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. පැයක් ඇතුළත මේ වගේ දේවල් පරිශීලනය කරලා තමන්ගේ අදහස කියන්න. දැන් මේකේ තියෙන හරි සංශෝධන කමිටු අවස්ථාවට අපි එනවා. සමහර ඒවා වචනයක වෙනස්කම් තියෙනවා. ඒක කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්තිය ගිහිල්ලා තමයි මේක බල්ල හිටන් මෙතනට එවලා තින්නේ. පාර්ලිමේන්තුවට එන්න කලින් මේව පරිශීලනය කරගෙන එන්න ඕනේ. දැන් මේ පනත පාර්ලිමේන්තුවේ තිබුණේ කොච්චර කල්ද? න්‍යාය පුස්තකේ මාස ගණනක් තිබ්බා. ඉතින් මේක කියවන්න තිබ්බනේ. මේක නෙමෙයි මේ ප්‍රයත්නය අද දිනේ මේ මනත සම්මත කිරීම වලක් කල් දෙමින්. ඒකට අපි සූදානම් වෙන්නේ නැහැ. අවංකව මේ පිළිබඳ ඕනකමක් තිබ්බනම් මාස දෙකක කාලයකට වඩා වැඩියෙන් තිබුණා ඕනෙම මන්ත්‍රීවරයෙකුට. මේ සංශෝධන මුල්ලේ කමිටුවට ගේන්න. ආංශික අධීක්ෂණකාරක සභාවට ගේන්න. යෝජනා කරන දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ වගේ කීපයක් යෝජනා කරලා තිනවා. මොකද එතුමන්ලා සක්‍රීය ලෙස ඒකට ගිහිලා දායක වුණා. ඒ නිසා ඔබතුමන්ලටත් ඒ අවස්ථාව ලබා ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ පනත සම්බන්ධයෙන් මගේ කරුණ දැක්වීම මූලික කරුණ දැක්වීම මම අවසන්
කරනවා. ගරු කබීර් අසීම් මහත්මයා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිරියල් ඇමතුමාගෙන් විනාඩි 2-3ක් මට ලබා ගන්න කියලා එතුමා කිව්වා. ගරු
ගෙවෙන්න කොහොමද?
මගේ කාලෙන් ගන්නද?
ඔව්. ඔබතුමා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ?
මිනිත්තුවේ මම ගන්නෙ අපි මුදල් කියන්නේ අමාත්‍යංශ කාරක සභාවට ගියා. මේක අධ්‍යනය කරලා උසාවියටත් ගියා. ඒ උසාවි තීන්දුව ඉඳ තමයි රටේ ස්වාධීනත්වයේ සම්පූර්ණම කෙලසෙන ජනමත විචාරණය අවශ්‍යයි කියන වගන්තිත් මේකේ තිබුණා. ඒ ඒව සංශෝධනය කරන්න සිද්ධ වුණේ අධ්‍යනය කළා නැත්තේ නෑ. මුදල් කාරක සභාවට ගියා. අමාත්‍යංශ කාරක සභාවට ඒකේ නැවත කැඳවනකොට අන්තිමට රැස්ුනේ මේ නවවෙන්දා. අගමැතිතුමා අපිට පොරොන්දුවක් දුන්නා. මං ගිය සතියේ අගමැතිතුමාට කතා කරාම කිව්වා මුදල් කාරක සභාව මීට ඉස්සෙල්ලා රැස් කරනවා කියලා. ඒක කරේ නැහැ. මේ අනික් හර්ෂද සිල්ලා මෙතුමා නායකත්වයේ දෙන ඒ සභාපති ධුරේ දරණ කාරක සභාව අපිට අදහස් දක්වන්න දෙන්නේ. දැන් විජේදාස රාජපක්ෂ අධිකරණ මෙතුමා ඉතාම හොඳ ආදර්ශයක් දුන්නා. කුසුම විරෝධී පනතට අපේ යෝජනත් අරගෙන
වඩා හොඳ කළා.